ගරු කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ වැඩි හතක් කාලයක් තිබෙනවා.
මුල් ආසන ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ආනයන අපනයන ඒ යම් යම් සංශෝධන වලට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අද රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවක් තමයි මේ විශේෂයෙන්ම මේ රජය විසින් දාපු බදු. ඒ වගේම ආනයන අපනයන සීමා කරපු නිසා රටේ ව්‍යාපාර ප්‍රජාව වගේම රටේ සමස්ත ජනතාවට දැඩි ලෙස මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් ගරු සභාපතිතුමනි, අද කොළඹ සිට නුවර පාරේ ගත්තොත් අද විශාල වශයෙන් ආයතන බැහිලා තියෙනවා. අපිට ඒක දකින්න ලැබෙනවා. දැන් අපි දකිනවා ඒ හැම ගොඩනැගිල්ලක්ම බදු දීමට ඇත්ත කුලියට දීමට ඇත්ත කියලා ගහලා තියෙනවා. අද මේ රජය withholding tax, ඒ කියන්නේ රැඳවුම් බද්දක් 10% අය කරනවා මේ ගොඩනැගිලි කුලියට දෙන අයගෙන්. දැන් මේ ගොඩනැගිලි කුලියට දෙන්නේ පමණක් උදවිය ව්‍යාපාර කරගෙන ගිහිල්ලා ඒ ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙනකොට අපි මේ ගොඩනැගිල්ල හදන්න ගත්ත ණය ටික ගෙවා ගන්න ඕන. නැත්නම් මේ ගොඩනැගිල්ල බැංකුවෙන් ගන්නවා, බැංකුවෙන් අරන් වෙන්දේසි කරනවා. ඒ නිසා කීයකට හරි මේක කුලියට දෙන්න ඕනේ කියලා කුලියට දෙනවා ජීවත් වෙන්න. එතකොට ඒ එහෙම අයට අද 10% withholding tax කියලා එකක් ගහනවා. පමණක් අය ව්‍යාපාරයක් විදිහටම ගොඩනැගිලි හදලා ව්‍යාපාරයක් විදිහටම ඒවා කුලියට දෙනවා. ඒ අය රජයේ විසින් හඳුනාගෙන එයට 10% නෙමෙයි 15%ක් ගැහුවත් කමක් නැහැ. හැබැයි ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා ඒ ව්‍යාපාරය කරගන්න බැරි නිසා තමන් ගත්ත ණය ටික ගෙවා ගන්න ඕන නිසා ඒ කඩේ කුලියට දුන්නම ඒකෙනුත් 10% බදු ගහනවා නම් ඒක සාධාරණ නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ආනයනය කරපු පොහොර. මේ පොහොර ප්‍රමිතියෙන් තොරව පොහොරද රටට ගෙනාවේ කියන එක අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අද රට පුරාම ගොයම කහපාට වෙලා තියෙනවා. එතකොට මේ ගොයම කහපාට වෙලා තියෙනවා කියන්නේ නැවතත් මේ ගොයමට මොන පොහොර ගැහුවත් මේ ගොයම නැවතත් ආය යථාතත්තර ගන්න බෑ. ගොයමේ වර්ධනය වෙන එක අඩු වෙලා තියෙනවා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දිඹුලාගල, වැලිකන්ද, මැදිරිගිරිය මේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වගේම රට පුරාම විශේෂයෙන්ම හම්බන්තොට, අම්පාර මේ හැම ප්‍රදේශයේම අද වීගොය අන්ධ අසරණ භාවයට පත් වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පොහොර නවත්තුපු අවස්ථාවේ කාබනික පොහොර මේ රටට ගේනකොට මේ ගේන පොහොර ප්‍රමිතියෙන් තොර පොහොරද ගේන්නේ කියන එක එදා කෘෂිකර්ම සම්බන්ධයෙන් ඉන්න විද්‍යතුන් කිව්වා මේ පොහොර මේ පොළොවට එකතු කරොත් නොයෙකුත් රෝග ඇති වෙන්න පුළුවන් කියලා. දැන් මේ හැදෙන රෝග, ගොයමට හැදෙන රෝග සමාහට මේ කන්නේ නෙවෙයි. දැන් ඔන්න පටන් අරගෙන තියෙනවා මේ නොයෙකුත් රෝග මේ පොළොවට ගහපු පොහොර. අපි දැක්ක පහුගිය කාලේ වී ගොවියා නොයෙකුත් පොහොර පොළොවට එකතු කරා. පමණක් පොහොර මං හිතන්නේ ගැහුවම කබරය බල්ලෝ කුඹුරවල ලගින්න පටන් ගත්තා. ඒ තරම් ප්‍රමිතියෙන් නැති පොහොර මේ පොළොවට එකතු කරා. දැන් ඒ වගේ විපාකවදී අපි දැන් විඳින්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසනයේ සභාපතිතුමනි, දැන් මේ රජයේ විසින් කිව්වා වී රුපියල් 120ට ගන්නවා කියලා. දැන් මේ වී 120ට ගන්නවා කියනකොට කන්න දෙක වී දැන් අද ගෙවල් වල ගොවියොන්ගේ තියෙනවා. එතකොට වී 120ට කිසිම තැනක රජය ගත්තේ නැහැ. එතකොට ඒ වී ගන්න මුදලාලිලා වී ගන්න එක නැවත්තුවා. අද වී කිලෝ එකක් මං හිතන්නේ රුපියල් 90ත් ඒ වගේම 85ත් අතර තමයි යන්නේ. පහුගිය කන්නේ විශේෂයෙන්ම අද වී ගොවියා වී ටික ගෙදරට තියන් ඉන්නේ ඇයි? රුපියල් 10000ට හාපු කුඹුර රුපියල් 25000ට හැවේ. නොමිලේ ගත්ත පොහොර මිටිය රුපියල් 40000ට ගත්තේ. ඒ වගේම මැෂින් වලට ගෙවපු මුදල අක්කරේ රුපියල් 10000ට හැමනම් ඒක රුපියල් 30000කට හැවේ. එතකොට ගොවියා විශාල වශයෙන් වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 115ත් ඒ වගේම 110ත් වියදම් කරා. අද වී ටික විකුණ ගන්න බරව ගොවියා අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් වත්මන් ජනාධිපතිතුමා කිව්වා වී අතිරිත්‍යයක් අපේ රටේ තියෙනවා. අද හාල් වල හිඟයක් නැහැ තියෙනවා. එහෙමනම් හාල් වල හිඟයක් නැත්නම් අද නාඩු කිලෝයක් රුපියල් 120යි. දැන් වී මිල අඩු වෙන්න එහෙමනම් පාරිභෝගිකයට මේ හාල් මිල අඩු වෙන්න එපැයි. අද එහෙම දෙයක් වෙලා නැහැ ගරු සභාපතිතුමනි. එහෙමනම් මේ වී මිල පාලනයක් නැතුව කොහොමද අද මේ වී ගොවිය අපි ශක්තිමත් කරන්නේ? දැන් රජය කියනවා අපි රජයේ විසින් නොයෙකුත් සානාධාර ලබා දෙනවා කියලා. දැන් ජනාධිපතිතුමා කව හෙක්ටයාරයකට අඩු වගා කරපු ගොවියන්ගේ වගා ණය කපා හරිනවා කියලා. දැන් එහෙම දෙයක් වෙලා නැහැ. දැන් එතුමා මේ සභාවට ප්‍රකාශ කළා දැන් මාස 3ක් වෙනවා. දැන් කිසිම ඒ අදාළ බැංකුවට මේ සම්බන්ධව දැනුම් දීලා නැහැ. තාමත් ඒ ගොවියෝ කියලා බැංකුවල ඉස්සරහා ඉන්නවා මේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය කවදද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම රුපියල් 10000ක් ලබා දෙනවා ගොවියට. දැන් මේක ලබා දෙන එක ඇත්ත. පමණක් තැන්වල මේක ලබා දීලා තියෙනවා. ඒක කඩිනම් කරොත් ඒක හොඳයි කියන එක මේ අවස්ථාවම යෝජනා කරනවා කරු සභාපතිතුමනි. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම දැන් පාසල්වල දරුවන්ට දෙන පෝෂණ වැඩසටහන මේක මේ පෝෂණ වැඩසටහන දියත් කරන්නේ විශේෂයෙන්ම ගම්වල ඉන්න ඒ පාසල්වල යන දරුවන්ගේ දෙමාපියෝ. දැන් රුපියල් 60ක වගේ පොඩි මිදලක් දරුවෙකුට දීලා මේ වැඩසටහන කමන්නේ එහෙම හරි ක්‍රියාත්මක වෙනවා කියමුකෝ. හැබැයි දැන් මාස 3ක් 4ක් වෙනවා මේ මේ පාසලට ඒ සපයන ඒ දෙමාපියන්ට ඒ මුදල් ගෙවලා නැහැ. එතකොට කොහොමද මේ දරුවන්ට මේ දෙන පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? මේක දැන් රජයේ මැදිහත්වලා ඒ පාසලවට ඉන්න පාසලටම දෙමව්පියෝ මැදිහත් කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ මෙයට මේ මුදල් ගෙවන්න ඕන. දැන් මුදලක් වෙන් කරානේ අපේ වත්මන් ජනාධිපතිතුමා එතුමා අගෝස්තු මාසයේ ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් මිලියන 4000ක් වෙන් කරගත්තා. මේ පෝෂණ වැඩසටහනට පාසල් දරුවන්ට මේක ලබා දෙන්න. ඉතින් මේ පාසල් දරුවන්ට මේ ලබා දෙන ආහාරවලට ඒ සපයන ඒ දෙමව්පියන්ට මේ මුදල තාම ගෙවලා නැහැ මාස 3ක් යනකම්. ඉතින් කොහොමද මේ දරුවන්ට මේක දෙන්නේ? දැන් ඒ වගේම තමයි දැන් පාසල් යන දරුවන්ගේ පොත්පත් ටික දැන් මේ වසරේ අලුතෙන් පොත්පත් ගන්න ඕන. දැන් පහුගිය අවුරුද්දේ රුපියල් 10000ක් රුපියල් 6000ක් වියදම් කරපු පොත්පත් ටික ඒ භාණ්ඩ ටිකම අද වෙළඳ පොලේ රුපියල් 25000ක් වෙලා තියෙනවා. රුපියල් 1500ට ගත්ත බෑග් එක අද රුපියල් 4000ක් වෙලා තියෙනවා. රුපියල් 1000ට ගත්ත සපත්තු කූට්ටම අද 4500ක් වෙලා තියෙනවා. රුපියල් 100ට ගත්ත කවකටු පෙට්ටිය අද රුපියල් 600ක් වෙලා තියෙනවා. එතකොට දරුවෙක් කොහමද ඉස්කෝලට යන්නේ? දැන් සාමාන්‍යයෙන් දරුවෝ 3 දෙනෙක් ඉන්න, දරුවෝ දෙන්නෙක් ඉන්න, තාත්තා කෙනෙක් ඉන්නවා නම් රුපියල් 40000ක් වියදම් කරන්න වෙනවා. දරුවගේ පොත්පත් ටික ගන්න විතරක් දරුවා පාසලට යවන්න විතරක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා ඒ අදාළ පාසල්වල ඒ මේ රජයේ මැදිහත් වෙලා සහන මිලකට ඒ දරුවට අවශ්‍ය පොත්පත් ටික ලබා ගන්න ඒ පාසල තුලින්ම ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරොත් මම හිතන්නේ හොඳයි කියලා මේ වසරේපත් ගරු මූලාසන සභාපතිතුමනි. ඒ වගේම අවසාන වශයෙන් දැන් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට මුළු රට පුරාම වීගොවිය අද අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. වීගොවියගේ කුඹුරු ටික කහපෑතවීම නිසා අනිවාර්යයෙන්ම ඒ කුඹුරු යථා තත්ත්වයට එන්නේ නැහැ. ඒ නිසා රජයට මැදිහත් වෙලා මේ අසරණ භාවයට පත් වෙච්ච වීගොවිය හඳුනාගෙන ඒ අයගේ වගා ණය තියෙනවා නම් ඒවා කපා හැරලා එයට වන්දි ලබා දෙන්න වෙනවා. දැන් අපේ හිටපු කුෂිකර්ම මැතිතුමත් ඉන්නවා. ඔබතුමා මේ සභාවේ ප්‍රකාශ කරා මම අහපු ප්‍රශ්නයකට ඔබතුමා කිව්වා මේ රටේ වගා හානි වෙච්ච සියලු දෙනාටම වගා ඒ ආධාර ටික ලබා දෙනවා කියලා කිව්වා. ඉතින් එහෙම දෙයක් ලබා දීලා නැහැ. ඒ නිසා මේ කන්නේවත් මේ වගා හානි වෙන කුමුරු වීගොබියන්ට ඒ වන්දි ටික ලබා දෙන්න කියලා මම කටයුතු කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
සුදි ගරු මන්ත්‍රීතුමනි, ගරු වහින්දානන්ද අලුත්ගේ මන්ත්‍රීතුමා, ඔබතුමා මෙහාදී 24 කාලයක් තිබෙනවා. ඔබට ප්ලීස් ගරු සමන් පී හිරත් මන්ත්‍රීතුමා ආසනට එනු ඇත.
ගරු මහින්දාන්ද අලුත්ගේ මන්ත්‍රීතුමා,
මුලසනේ සභාපතිතුමනි, අද දිනේ මුදල් රෙගුලාසි කීපයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අවස්ථාව, විශේෂයෙන් ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කීපයක් තමයි අද පාර්ලිමේන්තුවට පනතක් හැටට ඉදිරිපත් කරන්නේ. අපිට මතකයි පසුගිය කාලේ පෙරටේ අපි බරපතල විනිමය අර්බුදයකට අපි සංචිත හිඟවෙලා විනිමය අර්බුදයකට මූලදී තිබි වෙච්ච වෙලාවේ රජය තීරණයක් ගත්තා භාණ්ඩ ගණනාවක් ආනයනය තහනම් කිරීමට. භාණ්ඩ 1445ක් ආනයනය කිරීම නතර කරා. ඒ වගේම මෑත කාලයේ අවස්ථා දෙකකදී නැවතත් භාණ්ඩ 708කුත් භාණ්ඩ 62කුත් ආනයනය කිරීමට අවසර දුන්නා මේ 1445න්. ඒ වගේම අද දවසේ මේ පනතාරහා තවත් භාණ්ඩ වර්ග 6ක් ආනයනය කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මං හිතන්නේ රජය මේ භාණ්ඩ ආනයනය කිරීම නතර කිරීම තුලින් අපිට පහුගිය කාලේ US මිලියන 1212ක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. මොකද අපි රටක් හැටියට අපි දැක්කා අනවශ්‍ය භාණ්ඩ රැසක් ගණනාවක් මේ රටට ආනයනය කරනවා. ඒ නිසා මේ සීමාව තුළ ආණ්ඩුවට දැඩි පාලනයක් කරගන්න හැකියාව ලැබුණා. දැන් වර්තමානයේ මේ ආර්ථිකයේ සුබවාදී වෙමින් පවතින අවස්ථාවක නැවතත් රජය මේ අවලංගු කරපු මේ තහනම් කරපු භාණ්ඩ ආනයනය කිරීමට අවසර දීම තමයි මේ පනත හරහා ක්‍රියාත්මක කරන්නේ. මුලස්සනේ සභාපතිතුමනි, මම මේ ආනයන පනත ගැන මේ ආනයනය කරන භාණ්ඩ පිළිබඳව කතා කරද්දී මගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි රටක් හැටියට අපි රජයන් හැම කෙනෙක්ගේ අතින් වෙච්ච වරද්දක් පිළිබඳව මගේ අවධානය යොමු කරන්න. ලෝකේ හැම රටක්ම ගත්තම තමන්ගේ ඒ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි ලෝකේ හැම රටක්ම උත්සාහ කරන්නේ. තමන්ගේ රටේ නිෂ්පාදනය කළ හැකි හැම දෙයක්ම ඒ රට තුළ නිෂ්පාදනය කරන්න තමයි ලෝකේ හැම රටක්ම උත්සාහ කරන්නේ. හැබැයි අපි 1977 විවෘත ආර්ථිකයත් එක්ක අපි මේ අපේ රටේ නිෂ්පාදනය කරන හැම දෙයක්ම පසෙකටලා හැම දෙයක්ම පිටරටින් ආනයනය කරන්න අපි පුරුදු වුණා. ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ පිටරටින් ගෙනෙන පසුබිමකට අපි පුරුදු වුණා. මොලසනේ සභාපතිතුමනි, මගේ ළඟ තියෙනවා මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව 20යි 21 විතරක් අපි ආනයනය කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් US බිලියන 21ක් US බිලියන 21ක අපි ආනයනය කරලා තියෙනවා. එතකොට අපි අපනයනය කරලා තියෙන US බිලියන 12ක්. එතකොට මේ ආනයනය කරන US බිලියන 21ක් වැය කරලා අපි ආනයනය කරන භාණ්ඩ ලේඛනයේ බැලුවොත් පොලසනේ සභාපතිතුමනි, අපි පාරිභෝගික භාණ්ඩ හැටියට ගත්තොත් සීනි කිරිපිටි හාල් පිටි මාළු අර්ථාපල් මිරිස් ලූණු පරිප්පු මුං ඇට මෑ කඩල කුරක්කම් පොල් තෙල් කුළුබඩු ඇතුළු වර්ග ගණනාවක් අපි මේ US බිලියන 20ක ඇතුළු ආනයනය කරනවා. ඊට අමතරව ගෘහෝපකරණ, ඇඟලුම්, ප්ලාස්ටික්, මුද්‍රිත පොත්, විදුලි පංකා, මේ සියල්ල වොෂින් මැෂින් ගණනාවක් මේ රස් මේ තෙල් පොහොර වගේ දේවල් ඇරෙන්න මේ ආනයනය කරන භාණ්ඩ ගත්තොතින් මේකෙන් 80% විතර මේ රටේ නිෂ්පාදනය හැකල හැකිදේ. ඒ නිසා මගේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මුලස්සනේ සභාපතිතුමනි, ඇයි රටක් හැටියට අපිට බැරි? ඇයි රටක් හැටියට අපිට බැරි අපේ රටේ නිෂ්පාදනය කළ හැකිද අපේ රටේ නිෂ්පාදනය කරන්න ප්‍රමුඛ ස්ථානය ගන්න? ඇයි අපි මේ හැම වෙලාවකම පිටරටින් ගේන්න පුරුදු වෙන්නේ? ඇයි අපි මේ පිටරටින් ගේන දේවල් මිලදී ගන්න උනන්දු වෙන්නේ? ඇයි අපි මේ ඒ පිළිබඳ උනන්දු කරවන්නේ? මේ නිසා රටක් හැටියට අද ලෝකයේ අනිත් රටවල් අපනයන දියුණු කරලා අපනයන මොනතරම් වැඩි වෙලා කරගෙන තියෙනවද? අද රටවල් ගත්තොතින් අපිට උදාහරණ ගන්න පුළුවන් පහුගිය අවුරුදු 10 තුල තමන්ගේ අපනයනයන් කොච්චර වැඩි වෙලාද කියලා. හැබැයි අපි පහුගිය අවුරුදු 10කම ගත්තොතින් අපේ අපනයන එකම ගාන. හැබැයි ආනයන වැඩිවීමක් වෙලා තියෙනවා. එනසනා මුලසනේ සභාපතිතුමනි, මගේ අවධානය යොමු කරන්න රටක් හැටියට මම හැමදාම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි එක එක කරන්න බැන ගන්නවා. හැබැයි අපි මේ බැන ගන්න එක නවත්තලා අපි සියලු දෙනාම එකට එක්කහුව වෙලා මේ යපුම් මානයන ආර්ථිකෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකය අපේ රටේ කළස් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ මේ රටේ නිෂ්පාදනය කරන්න, ඒ නිෂ්පාදකයන් දිරිගන්වන්න, එයට ණය දෙන්න, එයට ආධාර දෙන්න එවැනි ජාතික වැඩසටහනකට අපි යන්න ඕනේ කියන එක තමයි මුලස්සනේ සභාපතිතුමනි මම කියන්නේ. දැන් මම ඔබතුමාට උදාහරණයක් ගත්තොතින් අපේ රටට කිරි ආනයනය කරනවා. මුලස්සනේ සභාපතිතුමනි, අපේ රටට වර්ෂයකට US බිලියන 385කට අපි කිරිපිටි ආනයනය කරනවා. ඒ කියන්නේ දවසකට අපි US මිලියන 1ක අපි කිරිපිටි ආනයනය කරනවා. නවසීලන්තයේ දෙවැනි වැඩිම අපනයනකරු තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙනාවේ නැත්නම් නවසීලන්තයේ අගමැතිතුමා ඊට බහුදා ලංකාවටයි ඒක ගෙනහන්. නවසීලන්තයේ දෙවැනි වැඩිම කිරිපිටි අපනයනය කරන ශ්‍රී ලංකාව. එක දවසකට US මිලියන 1ක කිරිපිටි ගේනවා. අපේ රට අපේ රටේ මේ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන්න, දේශීය කිරි ගොවියා ශක්තිමත් කරන්න මොකක්ද ආණ්ඩු හැටියට අපි සියලු දෙනාම අරගෙන තියෙන්නේ? අපි පොඩ්ඩක් ආපස්සට බලමු. මුලස්සනේ සභාපතිතුමනි, අපි ගත්තොතින් අපේ ජාතික අවශ්‍යතාවෙන් අපේ රටේ නිෂ්පාදනය කරන්නේ කිරි තාම 35%, අද දවස ගත්තොතින් 30%. ජාතික අවශ්‍යතාවෙන් 70%ක් අපි ආනයනය කරනවා. අපේ රටේ ගත්තොතින් මුලස්සනේ සභාපතිතුමනි, අපේ රටේ ඉන්න කිරි ගොවීන් සහ කිරි ගවයන් ගත්තොතින් අපේ රටේ ඉන්නවා අපේ සතුන් ඉන්නවා ලක්ෂ 12ක් කිරිහරක් ලක්ෂ 12ක් ඉන්නවා මීහරක් ලක්ෂ 14ක් සමාවෙන්නේ ලක්ෂ 4ක් ඉන්නවා කැනපේ ෆ්ලීට් එක ලක්ෂ 16ක් තියෙනවා හැබැයි අපේ සතේ අපේ රටේ කිරිහරක් ලක්ෂ 16ක් හිටියත් අපි කිරි ගන්න කිරිහරක් ඉන්නේ ලක්ෂ 3යි මේ ලක්ෂ 3ේ දෛනික නිෂ්පාදනය ගත්තොතින් එක කිරිහරකෙක්ගෙන් අපේ එවරේජ් එක වැටෙන්නේ ලීටර් 3යි අපි සාමාන්‍යයෙන් ලෝකෙ දියුණු රටවල අපි ගත්තොතින් අනෙක් රටවල් වල ගත්තාම එක හරකෙක්ගෙන් ලීටර් 20යි 30යි දවසකට කිරි නිෂ්පාදනය කරන්නේ හැබැයි අපේ රටේ එවරේජ් එක අපි මේ ලක්ෂ 15 හරියට භාවිතා කරොත් ලීටර් මිලියන 24ක් අපිට ගන්න පුළුවන් සමාවෙන්න 240ක් අපිට ගන්න පුළුවන් අපේ රටේ ජාතික අවශ්‍යතාවෙන් 80ක් අපිට අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් හැබැයි සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව අපේ රටේ මේ කිසිම ආයතනයක් උනන්දු වෙන්නේ නැහැ මේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කිරි ගොවියා ශක්තිමත් කරන්න මම මේ අමාත්‍යංශය අමතිවරයා හැටියට ඉඳියා අපේ අමාත්‍යංශය කියලා නිලධාරීන්ගේ වැඩිම කට්ටියක් ඉන්නේ එක්කෝ නිස්ලේ සමාගමේ නැත්නම් ඇංකර් සමාගමේ තමන්ගේ දරුවෝ වැඩ කරන්න මේ කවුරුවත් කැමති නැහැ අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කිරි ගොවියා ශක්තිමත් කරන්න අපිට පුළුවන් මුලස්සනේ සභාපතිතුමාට මට මතකයි මම අමාත්‍යවරය හැටියට කාලේ අපි තීන්දුව තුනක් ගත්තා අපේ ඉලක්කයේ තිබුණ අවුරුදු 4කින් රටේ ජාතික අවශ්‍යතාවෙන් 70%ක් කිරි සම්පූර්ණ කරන්න අපි කොහොමද කරන්න කියලා අපේ ඉලක්කයේ තිබුණේ මේ ලක්ෂ 3ක් කිරි ගන්න ඉන්න කිරි ගවයන් අපේ ෆ්ලීට් එක ලක්ෂ 5 දක්වා වැඩි කරන්න ඒකට අපිට AI ල හිටියේ නැහැ ලංකාවේ ලොකු ෂෝටේජ් එකක් තිබ්බා කිරි ගොවීන් කිරි ගවයා ගැප් ගත්ත වෙලාවට ඒ કૃත්‍රිම සිංචනය කරන්න අපට සේවකයෝ 1000ක් ලංකාවේ හිඟියක් තිබුණා අපි කඩිනමින් AI බඳවාගෙන අපේ ෆ්ලීට් එක ලක්ෂ 5 දක්වා වැඩි කරන්න අපි සැලසුම් කරා හැබැයි අද වෙනකන් ඒ නිලධාරි බඳවා ගන්න කටයුතු කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි අපි උත්සාහ කරා මේ දවසට ලීටර් කිරි 3ක් ගන්න හරකුටිකට හරක්ට. වෙලාවට වතුර ටික දීලා කෑම ටික දීලා තව ලීටර් එකක් දෙකක් වැඩි කරගන්න වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමුයි කියලා. ඒකෙන් අපිට විශාල කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ ආරම්භ කරපු වැඩසටහන් ඉදිරියට යන්නේ නැහැ. අපි මහා පරිමාණ ගොවි පොළවල් පහක් අපි ආරම්භ කිරීමට විදේශ ආයෝජන මණ්ඩලයේ පත්‍රය දාලා අපි ගෙනාවා. ඒ පහෙන් පහම වැඩ පටන් ගත්ත මගේ කාලේ හැබැයි හතරක් නැවතිලා එකයි වෙන්නේ එකත් වෙලාවට මගේ මා නියෝජනය කරන නාවල පිටි ආසනේ මම අක්කර 1000ක් ඉඩමක් දුන ජනතාවත් සංවර්ධන මණ්ඩලේ කිරිහරක් 5000ක් ලංකාවට ආනයනය කරන බිලියන 4ක ව්‍යාපෘතියක් එක දවසකට කිරි ලීටර් ලක්ෂයක් එක නිෂ්පාදනය වෙනවා ඒ ව්‍යාපෘතිය වත පමණයි අද සිද්ධ වෙන්නේ අපේ ඉලක්කය තිබුණේ මහා පරිමාණ ගොවි පොළවල් ඒ මහා පරිමාණ ව්‍යවසායකයන්ට අපි ටැක්ස් කන්සෙෂන්ස් දීලා තීරු බදු සහන දීලා බැංකු ණය දීලා ඉඩම් දීලා මේ අය මේ ජාතික නිෂ්පාදනයට දායක කරගන්න වැඩසටහනක් කරන්න. ඒ වගේම අපේ ඉන්න කිරි මේ ඉන්න කිරි හරකගේ කිරි ප්‍රමාණය වැඩි කරගන්න. ඔවුන්ට කන්න ටික දීලා වතුර ටික දීලා ඒ ජාතික අවශ්‍යතාවයට අපි කිරි වැඩි කරගන්න අපි උත්සාහ කරා. ඒ වගේම ගැප් ගන්න ඒ කිරි ගවයන් ප්‍රමාණය වැඩි කරන්න අපි සැලසුම් කරා. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපිට මේ කිරිපිටි එක පැකට් එකක් පිට රටින් ගේන්න ඕනේ නැහැ. ලෝකෙ අනිත් රටවල කිරිපිටි භාවිතා කරන්නේ නැහැ. ලෝකෙ හැම රටක්ම දියර කිරි භාවිතා කරන්නේ. අපි තමයි තාම කිරිපිටි බෙන්නම ලංකාවේ. ලෝකෙ අනිත් දියුණු රටවල භාවිතා කරන්නේ දියර කිරි. හැබැයි අපි තාම කිරිපිටිත් එක්ක ඉල්ලලා ඉන්නවා. ඒ නිසා දියර කිරි වලින් මේ රටේ ජාතික අවශ්‍යතාවෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අපට පුළුවන් මුලසනේ සභාපතිතුමනි අපේ රටේ නිෂ්පාදනය කරන්න. අපි මේ නිෂ්පාදනය කරොත් US බිලියන 347ක් අපි මේ ආනයනය කර කිරිවල මුදල් අපේ රටේ තියාගන්න පුළුවන්. ඒ සඳහා මොකක්ද අපි හදලා තියෙන ජාතික වැඩපිළිවෙල? ඒ සඳහා රජයන් හැටියට අපි මොකක්ද කරලා තියෙන දායකත්වය? ඒ නිසා මම විශ්වාස කරන්නේ මුලස්සනේ සභාපතිතුමනි අපේ රටේ මේ කළ හැකි සියලු කර්මාන්ත කරේ අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි අපි ගත්තොතින් අපේ රටේ මේ ආනයනය කිරීමේදී මෙතන තියෙනවා මිරිස් ලුණු මේ අපි කරන ආහාර ද්‍රව්‍ය අපි ගත්තොතින් අපේ රටේ මිරිස් අවශ්‍ය ජාතික අවශ්‍යතාවය 70 දශකයේ 100%ක් මේ රටේ අපි මිරිස් එක නිෂ්පාදනය කරා සිරිමා මෙතනියගේ කාලේ අපේ රටට අවශ්‍ය මිරිස් ටික අපි නිෂ්පාදනය කරා හැබැයි අද 100%ක් අපි මිරිස් ආනයනය කරනවා අපි ලැජ්ජ වෙන්න ඕනේ අපේ රටේ හදන්න පුළුවන් මිරිස් ඒ සඳහා අපි වසරකට US මිලියන 92ක් අපි වැය කරනවා මිරිස් ආනයනය කරා මේ සියල්ල අපේ රටේ හදන්න පුළුවන් මේ අපේ රටේ හදපු දේවල් මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉඳිපු කාලේ අපිට පුළුවන් අවුරුදු එකමාරක් තුළ රටේ ජාතික අවශ්‍යතාවෙන් 20% මිරිස් නිෂ්පාදනය කරන එක හදන්න. වියලි කලාපයට පමණක් සීමා වෙච්ච වියලි මිරිස් මට පුළුවන් වුණා තෙත් කලාපයට ගෙනියන්න. අපි අපේ ප්‍රදේශයේ මිරිස් හැදුවා. ඉතාම හොඳින් හැදුනා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපිට පුළුවන් අපේ රටට අවශ්‍ය මිරිස් ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න. අපි මේ අපනයන කරුව 4-5 දෙනෙක් සතුටු කරලා මිරිස් ටික පිටරටට ගේනවා කියන මිසක් අපේ ගොවියෝ ටික ශක්තිමත් කරලා අපේ ෆාම්ස් වල තියෙන අක්කර 10,000 ගණන් ඉඩම් NLDB ෆාම්ස් තියෙන අක්කර 10,000ක් හිස් ඉඩම් තියෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අක්කර 10,000ක් හිස් ඉඩම් තියෙනවා. රාජ්‍ය බැවිලි සංස්ථාවේ අක්කර 10,000ක් හිස් ඉඩම් තියෙනවා. LRC අක්කර 28,000ක් හිස් ඉඩම් තියෙනවා. අපිට ඕනේ තරම් ඉඩම් තියෙනවා. ඕනේ තරම් මිනිස්සු කැමැත්තෙන් මේ ව්‍යාපෘ සදා ඇවිල්ලා ඉන්නවා. හැබැයි රජය මේ සඳහා ජාතික වැඩසටහනක් හදලා ඒ ආයෝජකයන් දිරිමත් කරලා ඒ අයට අවශ්‍ය ඉඩම් ටික ලබා දුන්නා නම් ඕනේ තරම් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මට මතකයි මම අමාත්‍යංශයේ හිටපු කාලේ අපි ඉඩම් දෙන්න ගියාම මේ ආයතන මොන තරම් බලපෑම් කරාද මේ ඉඩම් දෙන්නේ නැතුව කියලා. හැබැයි අපි මැදිහත් වෙලා ඉඩම් ලබා දීපු නිසා ආයෝජකයෝ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ විතරක් නෙවෙයි අපි අපේ රටේ නිෂ්පාදනය කළ හැකි අල 65%ක් අපි දැනට ආනයනය කරනවා. ඒ සඳහා US බිලියන 37ක් අපි වැය කරනවා. අපිට තාම අපේ රටේ නිෂ්පාදනය කරන අල ටිකට බීජ ටික පිට රටින් ගේන්නේ. අපිට සීතැලී අල බීජ ටික හදන්න පුළුවන්. අපේ රටට අවශ්‍ය අල ප්‍රමාණයෙන් 65%ක් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා අල බීජ ටික හදන්න, ඒ ඉඩම් ටික අඳුරගෙන අල ගොවියෝ ශක්තිමත් කරන්න අපේ සඳහා වැඩසටහනක් නෑ. අපි කරන්නේ අඩු ගානට පිට රටින් අල ටික දීලා දේශීය ගොවියා අපි බිබට වටන්න තමයි පෞගේ කාලය පුරා කරලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් ලුණු අපි අවුරුද්දකට US මිලියන 148ක ලුණු ගේනවා. අපේ මාතලේ ප්‍රදේශයේ ඕනේ තරම් අපේ රටට අවශ්‍ය ලුණු ලබා දෙන්න අපට හැකියාව තියෙනවා. හැබැයි ලුණු ගොවියා ලුණු ගලවන කාලෙට වෙළඳ පොලේ පිට රටින් අපි ලුණු ටික ගේනවා. ලුණු ගොවියාගේ ලුණු ටික විකුණ ගන්න බෑ. ලුණු ගොවියා උනන්දු වෙන්නේ නැහැ ලුණු වගා කරන්න. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි මේ එක එක තහනම් දාලා ආනයනය කිරීම නතර කිරීම නෙවෙයි අපි කළ යුත්තේ. අපිට මෙතෙන්ට යන්න වෙලා තියෙන අපි ඒ සඳහා ජාතික වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරපු නැති නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට පුළුවන්. ඇයි අපිට බැරි? අපේ රටට අවශ්‍ය අල ටික, මිරිස් ටික, ලුණු ටික, කිරි ටික අපිට මේ හැම දෙයක්ම අපිට නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය ආහාර භෝග පමණක් නෙවෙයි මුලස්සනේ සභාපතිතුමනි අපි ගත්තොතින් මේ ආනයනය කරන ඇඳුම් අතර ඕනේ තරම් ඇඟලුම් අපිට මේ රටේ නිෂ්පාද අපි ලෝකේ ඇමරිකාව අපි ලෝකේ හොඳම බ්‍රෑන්ඩින් ෂොප්ස් එක ගත්තොතින් ලෝකේ තියෙන ප්‍රධානම ඉස්සරන් සුපිරි වෙළඳ සංකීර්ණවලට ඇඟලුම් අපි අපනයනය කරන්නේ ශ්‍රී ලංකාව. අපේ රටට ඉතාම ලෝකේ ඕනම රටක ගිහිල්ලා ප්‍රධාන ෂොපින් මාල්ස් වලට ගිහිල්ලා බැලුවොත් තියන්නේ ලංකාවේ හදපු රෙදි තියෙන්නේ. ඒ නිසා හැබැයි අපි පිටරටට අපේ රෙදි ටික යවනවා. අපි අපේ රටට අඳින්න රෙදි පිටරටින් ගේනවා. ඇයි අපිට බැරි අපේ රටට අවශ්‍ය ඇඳුම් ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න? පහුගිය කාලේ මේ රෙදිපිලි ආනයනය තහනම් කරා. තහනම් කරපු වෙලාවේ මට දේශීය ව්‍යාපාරිකයෝ අපේ මට හම්බුණා ගාමන්ට් ෆැක්ටරිස් වල කීප දෙනෙක් අපේ රටේ ටී-ෂර්ට් නිෂ්පාදනය කරන කෙනෙක්. අපේ රටේ වෙන විවිධ ඇඳුම් නිෂ්පාදනය කරන කීප දෙනෙක් මට හම්බුණා. කිව්වා ඇමතිතුමා එකාතකින් අපි මේ අරගලයට ස්තුතිවන්ත වෙනවායි කිව්වා. අපි විශාල වශයෙන් අපේ කර්මාන්ත ශාලා පුළුල් කරයි කියලා කිව්වා. දමකද පිටරටින් රෙදි එන්නේ නැහැ. පිටරටින් ටී-ෂර්ට් එන්නේ නැහැ. අපි දැක්ක හොටෙල් එකේ තියෙන්නේ පිටරටින් ටී-ෂර්ට් නෙවෙයි. ඒ විදිහටම අපේ මිනිස්සු නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසා අපි ඇඟලු පිටරටින් ගේන්න ඕනේද? මේ සියල්ල අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. බලන්න මේකේ තියෙනවා කඩදාසි, ඒ වගේම විවිධ අමතර කොටස්, විදුලි පංකා, වොෂින් මැෂින්ස්, මේ හැම දෙයක්ම ගත්තොතින් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල්. මේ භාණ්ඩ ලයිස්තුවේ මේ US බිලියන 20ක මේ හැම දෙයක්ම ගත්තොතින් අපිට ඉතාම මේ යකඩ දැන් මේ ටයර් අපි දැක්ක පහුගිය කාලේ අපේ රටට අවශ්‍ය ටයර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව, අපේ රටට අවශ්‍ය යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව. අපි ඒ කර්මාන්ත කරුවන් දිරිමත් කරන්න ඕනේ. අපි පිටරටින් යකඩ කම්බි ගේන්න ඕනේ නැහැ. අපි පිටරටින් ටයර් ගේන්න ඕනේ නැහැ. අපි පිටරටින් වොෂින් මැෂින් ගේන්න ඕනේ නැහැ. අපි පිටරටින් ෆෑන්ස් ගේන්න ඕනේ නැහැ. අපි පිටරටින් ඇඟලුම් අපේ ඇඳුම් ගේන්න ඕනේ නැහැ. මේ සියල්ල මුලස්සනේ සභාපතිතුමනි අපේ රටේ අපට නිෂ්පාදනය කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ විවිධ කතා කියනවා. සමගි ජාතික බලවේගයේ විවිධ කතා කියනවා. අපිත් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා විහිළු කතා කරනවා. ඇයි අපිට බැරි? මේ ඔක්කොම එකට එක්කවුවලා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කරන්න ජාතික වැඩසටහනක් හදලා අපි 225 එකට ඉඳගෙන ඒ ව්‍යාපාරිකයන් දිරිමත් කරලා ශක්තිමත් කරලා මේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනියන්න අපට බැරියයි එතෙන්ද ගියොත් විතරයි අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් නැත්නම් අපි හැමදාම කරන්නේ පිට රටින් අපි හැමදාම කරන්නේ සියලු දේ පිට රටින් ආනයනය කරන්න කටයුතු කිරීමයි එනසන මුලසනේ සභාපතිතුමනි අපි කියන්නේ අපි ඔක්කොම එකට එක්කහුවෙලා අපි යෝජනා කරන්නේ මුලසනේ සභාපතිතුමනි මේ US බිලියන 20ක් වැය කරලා මේ ආනයනය කරන භාණ්ඩ අතරින් මං හිතන්නේ අපිට තෙල් අපේ රටේ නැහැ අපේ රටේ ගෑස් නැහැ අපි කියන්නේ නැහැ මේ සියලු දෙනා ආනයනය නවත්තන්න කියලා අපේ රටට අවශ්‍ය ගෑස් ටික තෙල් ටික පොහොර ටික අපිට ආනයනය කරන්න වෙයි ඒ අත්‍යවශ්‍යම දේවල් හැර අනිත් සියලු දේ තහනම් කරලා මේ රටේ නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදකයන් දිරිමත් කරන්න ඕනේ කියන එක තමයි මගේ යෝජනාව. ඒ නිසා මං හිතන්නේ අපිට එහෙම තැනකට යන්න පුළුවන් නම් තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන මුලසනේ සභාපතිතුමනි. අපේ මං අහගෙනදී අපේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා කතා කරා. දැන් මේ වෙලාවේ අපි පිළිගන්න ඕනේ. අපි ඉන්නේ බරපතල ආර්ථික අර්බුදයක. මීට මාස 5කට කලින් ගත්තොතින් අපේ රටේ අපිට වෙලාවට තෙල් ටික දී ගන්න බැරි වුණා. අපිට අපේ රටේ විදුලිය දී ගන්න බැරි වුණා. අපේ රටේ ගෑස් ටික අපිට දී ගන්න බැරි වුණා. එනිසා රට බරපතල අර්බුදයකට මුල අපිට සංචිත නැහැ. අපිට ඩොලර් නැහැ. හැබැයි අපි බරපතල අර්බුදයක මිනිස්සුන්ට ජීවත් වෙන්න බරපතල අමාරුවක තිබුණේ. අපි දැක්ක හාල් කිලෝ එක 280යි. අපි පරිප්පු කිලෝ එක කීයද තිබ්බේ? පිටි කිලෝ එක කීයද තිබ්බේ? භාණ්ඩවල බිල ඉතාම ඉහළ ගිහිල්ලා තිබ්බා. අද පාරිභෝගික කටයුතු ඇමතුමා මැදිහත් වෙලා භාණ්ඩ මිල යම් තාක් දුරට අඩු වෙලා තියෙනවා. සමහර ඒවා 150කින් අඩු වෙලා තියෙනවා. 280ට ගියපු හාල් අද 180ට තියෙනවා. 600 ගානට තියපු පරිප්පු අද 300 ගානට තියෙනවා. ඒ නිසා අද භාණ්ඩ මිල අඩු වෙමින් යනවා. අද අවශ්‍ය පරිදි තෙල් ටික ලැබෙමින් යනවා. ඒ නිසා අද අපිට පේනවා මේ ආර්ථිකය නැවතත් යථාමත්වයෙන් පවතිනවා. ඉතින් මෙවැනි අවස්ථාවක අද රජයට මේ සියලු දේ කරන්න දැන් මේ මිනිස්සුන්ට ඊයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා නොමිලේ හාල් දෙනවා. බෙහෙත් ගේන්න සල්ලි ටික දුන්නා. මේ සියලු ටික කරන්න අපි මේ රටේ පවුල් 168න් 139කට රුපියල් 5000 දෙනවා, සමෘද්ධි දෙනවා, විවිධ ආධාර දෙනවා. හැබැයි මේවා කරන්න අපිට කරන්න වෙන්නේ රාජ්‍ය බදු ආදායමෙන් තමයි මේවා පාලනය කරන්න වෙන්නේ. අපි දැක්කා රජයේ මෑතකදී බදු අය කරන්න වැඩසටහනක් ඉදිරිපත් කරා. දාණ්ඩුව බදු ගන්න යනකොට අපි දැක්කා රාජ්‍ය සේවකයෝ ගිහිල්ලා කියනවා මේක ඉතාම අසාධාරණයි. දැන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපේම රාජ්‍ය සේවකයෝ අපේම ඉංජිනේරුවෝ වෛද්‍යවරු කියන මේ බදු ගහන්න එපා. ඉතින් අපි කියන්නේ රුපියල් 150,000ක වැටුපක් ගන්න කෙනෙකුට රුපියල් 3,500ක් බද්දක් ගෙවන්නයි කියලා කියන්නේ. අපි කියන්නේ මේ බැරිම මිනිස්සුට නෙවෙයි. හැබැයි මේ රටේ කෝටි ගණන් ඔය මේ දොස්තර මහතුරු ඉංජිනේරුවන්ට එහා ගිය කෝටි ගණන් බිලියන ගණන් හම්බ කරන ව්‍යාපාරිකයන් ඉන්නවා. මම මේ පාර්ලිමේන්තුවේ කිව්වා ලංකාවේ දෙන ලොකුම සුපර් මාකට් චේන් එක. ලංකාවේ දෙන ලොකුම සුපර් මාකට් චේන් එක. 2021 එකේ 7% බදු ගෙවල නැහැ. අවුට්ලට් 450ක් තියෙනවා. අපේ රටේ ඉන්න ලොකුම වීමෝල් හිමියා අවුරුදු 7කට අද වෙනකන් 7% බදු ගෙවල නැහැ. 7% බදු ගෙවල නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ දෙන ලොකුම ඉඩම් කැබලි කරලා අපාර්ට්මන්ට් සදන ගෝල්ෆ් ෆේස් එකේ කොළඹ 7 වැඩිම අපාර්ට්මන්ට් සදන ප්‍රොපර්ටි සේල්ස් කම්පැනි එක මාලදිවයිනේ ඩුබායි වල ගෙවල් හදන ප්‍රොපර්ටි සේල්ස් කම්පැනි එක 7% අපේ රටේ බදු ගෙවල නැහැ පහුගිය අවුරුදු 4. ඉතින් අපි මේ තියෙන මිනිස්සුන්ගෙන් බදු ගන්නයි කියලා අපි කියනකොට බදු ගෙවන්න එපයි කියලා තවත් සමහර පිරිසක් යනවා. ඉතින් ඒ නිසා මේ තේරෙනවා අද ජනතා විමුක්ති පෙරමුණට හෝ මේ වගේ වෙලාවල් වලදී මං හිතන්නේ අපි පාර්ලිමේන්තුව හැටියට මේ රට බරපතල ආර්ථික අර්බුදයකට ගොඩලා තියෙන වෙලාවේ අපි මේකෙන් ගොඩ එන්න 225ම අපි එකට එක්කව වෙන්න ඕනේ වෙලාවක්. මට මතකයි අපේ රටේ යුද්ධය ආපු වෙලාවේ යුද්ධ තීරණාත්මක වෙලාවේ යුද්ධ අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙන වෙලාවේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කිව්වා කිලිනොච්චියට කියලා මැදපච්චියට යනවයි කියලා කිව්වා. ඕනේ මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. යුද්ධයට විපක්ෂයේ සහාය දුන්නේ නැහැ. ඕනේ කොනකොට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. එහෙම තමයි කිරියල්ල මහත්තයා කිව්වේ. අපේ යුද්ධය අවසන් කරන්න විපක්ෂයේ සහාය හම්බුනේ නැහැ. හැබැයි අද යුද්ධය අවසන් කරපු නිසා අපි හැම කෙනෙක්ම බය නැතුවද නිදහසේ ජීවත් වෙනවා. අද බස්වල බෝම්බ නැහැ. කෝච්චියේ බෝම්බ නැහැ. අද මරාගෙන මරන මිනිස්සු නැහැ. අද සංචාරකයෝ ලංගිය මාස 20ක් 97,000 ලංකාවට සංචාරකයෝ ඇවිල්ලා. අද ලෝකේ ඉතාම හොඳම රටබවට සංචාරකයන්ගේ 24ක් රටවල් අඳුරගෙන ඉන් ඉතාම පරීක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව යන්න පුළුවන් රටක් හැටියට ශ්‍රී ලංකාව හඳුරගෙන තියෙනවා. ඒ නිසා එදා තීරණාත්මක වෙලාවේ අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න ගියපු වෙලාවේ අපි ඒ යුද්ධය අවසන් කරන්න අපට සහයෝගය දුන්නේ නැහැ. පසුගියදා කොවිඩ් වසංගතය ආපු වෙලාවේ මේකේ යම් යම් තීරණ කාරණා ගන්නකොට විපක්ෂ සමච්චලයට ලක් කරමින් ඒ කොරෝනා වසංගතය අවසන් කරන්න අපි කටයුතු කරනකොට ඒකට එරෙහිව විවිධ වෘත්තීය සමිති දාලා විවිධ වෛද්‍යවරු දැන් විවිධ පුද්ගලයෝ දාලා ඒක කඩාකප්පල් කරන්න කටයුතු කරා. ඒ වගේම මේ වෙනකොටත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරනකොට ඒකට විරුද්ධව මිනිස්සු පාරට බස්සලා විවිධ උද්ඝෝෂණ කරලා මේක නැවතත් ආපස්සට හරවන්න කටයුතු කරනවා. ඒ නිසා මම හිතන්නේ රටක් හැටියට අපි දේශපාලනය කරන්න ඕනේ කාලයක් එනකොට අපිට මැතිවරණයක් එනවා. මැතිවරණයකදී මිනිස්සු තීරණය කරයි කාටද ඡන්ද දෙන්නේ කියලා. අපි එතෙන්දී අපිට ඒක වෙනස් කරන්න බෑ. මිනිස්සු තීරණය කළ වෙලාවේ කාටද ඡන්ද දෙන්නේ කියලා. හැබැයි ආණ්ඩුවකට යන්න දෙන්න ඕනේ. මිනිස්සු ජනවරමක් දීලා ඒ ආණ්ඩුවට අවස්ථාවක් දීලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව පැහැදිලිව රට වෙනුවෙන් හරියට වැඩ කරේ නැත්නම් ඒ ආණ්ඩුවට මිනිස්සු ගෙදර යවන්න කියනවා. එදා එක්සත් ජාතික පක්ෂය 2015 ආවා. එක්සත් ජාතික පක්ෂය පැරද්දුවා. අපි 2005 ජයග්‍රහණය කර අවුරුදු 15ක් අපිට යන්න දුන්නා. 77 දිනලා අපිව අයින් කළා. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ක් පාලනය කරා. ඒ නිසා රටේ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව හිටගන්නවනම් ඒ ආණ්ඩුවට මිනිස්සු ඡන්දෙ දෙනවා. ඒ නිසා මේ වගේ තීරණාත්මක වෙලාවක අපි විශ්වාස කරන්නේ විපක්ෂය. අද ජනතා විමුක්ති පෙරමුණ අද කතා කරන්නේ පණ්ඩු කෛලාසනයේ උණු වෙලා වගේ. හරියටම ජනතා විමුක්ති පෙරමුණ මේ කිසිම දෙයක් දන්නේ නැති. තොත්ත බබාලා වගේ මේ රටේ ආර්ථිකයට කිසිම දෙයක් කරපු නැති. මේ බොහොම මේ නෙළුම් මලෙන් ඉපදිච්ච දරුවාගේ තමයි අද ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ අතීතය ජනතා විමුක්ති පෙරමුණට අමතක වෙලා. ඒ නිසා අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. මම කියන්නේ මේ වෙලාවේ අපි දේශපාලන ભેදකින් තොරව මේ ආර්ථිකය ගොඩනගන්න පාර්ලිමේන්තුවේ 225 එක්කව වෙන්න ඕනේ. අපි මේ නීති දාලා, අපි අනපනක් දාලා, අපි අපනයන නවත්තන, අපි ආනයන නවත්තනවා. අපි ආනයන නවත්තන්න දිරි ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. මේ රටේ නිෂ්පාදන වැඩි කරන්න අපි දියුණු කරන්න ඕනේ, උනන්දු කරන්න ඕනේ. අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා කොහොමද අපි ගෙනියන්නේ? අපේ රටේ නිෂ්පාදනය කළකේ සියලු දේ කොහොමද අපි මේ රටේ නිෂ්පාදනය කරන්නේ? මම මත දෙකක් තිබුණත් ආර් ප්‍රේමදාස මහත්තයාගේ මම ගරු කරනවා. එතුමාගේ ඇඟලුම් කර්මාන්ත වැඩසටහන මොනවා වුණත් මේ රටේ බිහිවෙච්ච රාජ්‍ය නායකයන් අතරින් අපේ රටට ඒ ඇඟලුම් කර්මාන්තය බිහි කරන්න එතුමා විශාල කාර්යභාරයක් කරා. ඒ කරපු නිසා ද අපි ලෝකයේ රටවල් ගණනාවකට අපි අද ඇඟලුම් අපනයනය කරනවා. හැබැයි එතනින් පස්සේ ඇඟලුම් කර්මාන්තය කිසිම කර්මාන්තයකට අපි උදව් කරේ නැහැ. අපේ රටේ කර්මාන්ත ගේන් අපි ගත්තොතින් ලෝකයේ උදාහරණ දෙන්න බුණ රටවල් ගණනාවක් තමන්ගේ අපනයන වැඩි කරගන්න පහුගිය දශකයේ තුල කොච්චර උනන්දු වෙලා කටයුතු කර මිනිස්සුන්ට සාන දීලා තිබුණාද? තමන්ගේ අපනයන 100 කීකින් වැඩි කරගෙන තියනවද කියලා? හැබැයි මම ඔබට කිව්වා අපි 2010ත් අපේ අපනයන US බිලියන 12යි අද 22 වෙනකොටත් US බිලියන 12යි. අපිට අපේ අපනයන වැඩි කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අපේ ආනයන වැඩි කරගෙන තියෙනවා අපි. දවසෙන් දවස අපේ ආනයන වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි හිතන්නේ අපි ඔක්කොම එකට එක්කව වෙලා රටක් හැටියට මේ US බිලියන 20ක් වැය කරලා අපි මේ ආනයනය කරන බාණ්ඩ ලයිස්තුව අපි ගත්තොතින් මේකෙන් 95%ක් අපි ආනයනය කළ යුතු නැහැ. මේකෙන් 95%ක් අපිට අපේ රටේ නිෂ්පාදනය කළ හැකි. දැන් බලන්න අපි මොනවා වුණත් මම හැමදාම කියනවා මේ අරගලේ හොඳයි වෙච්ච දේ කියලා. අපේ ජනාධිපතිතුමා අපිට නැති වුණා. අපේ අගමැතිතුමා අපිට නැති වුණා. හැබැයි මම නම් පෞද්ගලිකව දරන මතය මේක හොඳයි. මිනිස්සුන්ගේ ඇස් සරුණා. දැන් බලන්න අපිට මාසෙකට US බිලියන 500ක් ගියා තෙල් ආනයනය කරන්න. දැන් අපිට යන්නේ කීයද? US බිලියන 250යි. 150කින් තෙල් භාවිතය අඩු වෙලා රටේ. අපේ රටේ විදුලි පාරිභෝජනය 15%කින් අඩු වෙලා. මිනිස්සු දැන් නිකන් ලයිට් දාගෙන ඉන්නේ නැහැ. මිනිස්සු දෙපාරක් හිතනවා. මිනිස්සු අනවශ්‍යකම යන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒක හොඳයි. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි කියන්නේ මේ වෙලාවේ රටක් හැටියට මේ තීරණාත්මක අවස්ථාවේ මේ වෙනකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපතිතුමා මේ වෙනකොට අනෙකුත් රටවල් ඉන්දියාව චීනය එවැගේම ජපානය ඇතුළු අනෙක් රටවල් එක්ක සාකච්ඡා කරමින් යනවා. එවගේ හොඳ සුබ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවායි කියලා අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ තීරණාත්මක වෙලාවේ ඔක්කොම අපිට එකට එක්කව් වෙලා අපි කවුරු මැතිවරණයකින් ආවත් මේ ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මේ තීරණාත්මක වෙලාවේ අපි ඔක්කොම එකට එක්කව් වෙලා මේ රට ගැන හිතලා මේ ජාතික වැඩසටහනට අපි ඔක්කොම එකට එක්කව් වෙමුයි කියන එකට යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
සුදිගරු මන්තුමා මීළඟට ගරු ඉමිතියස් බාකීර් මාකර් මන්තුමා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණවලට එන්නේ ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙනවා මහින්ද අල්ගොබේ මහත්මයාට. එතුමා මේ ඇඟලුම් ආර්ථිකය පිළිබඳව සඳහන් කළා. අපේ අතීත නායකයෝ මට මතක් වෙනවා ඇඟලුම් මාර්ථිකය නිසා අද විශාල විදේශ ආදායමක් අපේ විශාල විද නම්ම පුද්ගලයට අපහාස කරන්න කැමති නැහැ. නමුත් ප්‍රේමදාස වැයතුමා මේ එකරූප ඇඟලුම් මාර්ථිකය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒ වගේම මට මතක් වෙනවා දඩි සෙන්නායක මහත්මයා ඉන්න කාලේ සංචාරක ආර්ථිකය හඳුන්වලා දුන්නා. අද විශාල අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග තුනෙන් එකක් බවට පත් වෙලා තියෙනවා සංචාරක ආර්ථිකය. මම කැමති ඒ වගේම ජයජයවදර මහත්මයා කාලේ නිදහස් වෙළඳ කලාප ආර්ථිකය හඳුන්වලා දුන්නා. මේවා සියල්ල විදේශ ආදායම් ලැබෙන මාර්ග. අපි කෘතඥතා පූර්වකව මේවා සිහිපත් කරන්න ඕනේ. ස්තුතියි අලුත්ගමේ එමෙතුමා ඒක සඳහා දොරටු විවෘත කළාට. මම කැමති සභාපතිතුමනි ප්‍රධාන කාරණේට එන්න ඉස්සෙල්ලා. අද නියමිතව තිබෙනවා තරුණ කටයුතු පිළිබඳ තරුණ නියෝජනත්වයේ පිළිබඳ අවස්ථාව තරුණයන්ට පළාත් පාලන ආයතන වල ලබා දීම ගැන දෙවන වර කීමට නියමිතව තිබෙනවා. ඒ ගැන පොඩි කරුණු කීපයක් ඔබතුමාගේ අවධානයට මුලින් යොමු කරන්න මම කැමතියි. මම කැමතියිගේ පසුබිම ගැන කියන්න. මම පළවෙනි වරට 2021 ජූලි 7 වෙනිදා කල්තැබීමේ යෝජනාවක් ඇතියට මේ කරුණ ගැන කතිකාවතක් ආරම්භ කරන්න යෝජනාවක් ඉදිරිපත් කළා. ඉන් පස්සේ 2022 ජූලි මාසේ 14 වෙනිදා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මැතිවරණයට අදාළව සංශෝධනය කළා. 25% තරුණ නියෝජනත්වයක් දෙන්න මම යෝජනා කළා. මේ යෝජනා සඳහා අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශය නිර්දේශ මාස 6ක් ඇතුළත ලබා දෙන්නට ඕනි. දැන් මේ මාස 6ේ කාල සීමාව ජනවාරි 14 වෙනිදා පස්සේ අවසන්. දැන් මේ යෝජනා තුනම එකවර දෙවෙනිවර විභාගයට ගන්නට තීන්දුව කිරීමේ අයිතිය මේ සභාවට තිබෙනවා. ඒ සඳහා කටයුතු කරන්න කියලා පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ගෙන් මම ඉල්ලනවා. දැන් අවසන් මොහොතේදී පළාත් පාලන සංශෝධනයේ සඳහා පමණක් අමාත්‍යාංශ නිර්දේශය ලබා දීලා තියෙනවා. මේ තුලින් රජය පාර්ලිමේන්තු මැතිවරණවලදී තරුණ නියෝජනත්වය පාර්ලිමේන්තු තරුණ නියෝජනත්වය සහ පළාත් සභා තරුණ නියෝජනත්වයේ අවස්ථා සැලසීමට ගෙන යෝජනාවල නිර්දේශ ලබා දීම සිදු නොකර තිබෙනවා. මේ වුවමනාවෙන් මේ තරුණ අවකාශය සැලසීම ප්‍රතික්ෂේප කිරීමක්ද නැත්නම් රජයේ මගහැර තිබීමක්ද කියන එක මට ප්‍රශ්නයක්. මගේ මේ යෝජනා තුනම පාර්ලිමේන්තු ඉදිරියේ තිබියදීත් රජයේ පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණවලට පමණක් මන්ත්‍රීවරයෙකු ලවා යෝජනාවක් ඉදිරිපත් කර එය මගේ පැරණි යෝජනාව සමග සම්බන්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. මේක මොනතරම් ලාමක බොළඳ මොන්ටිසූරි මට්ටමේ කටයුත්තද කියලා ප්‍රශ්න කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. තවමත් ඔබලා කටයුතු කරන්නේ සාම්ප්‍රදායික දේශපාලන සෙල්ලමේ. මේ සෙප්පඩ විද්‍යාවල් කළ ඇති දැන් ඕන අතර කරන්න, අවංකව කටයුතු කරන්න, සද්භාවයෙන් කටයුතු කරන්න. අපි වැඩිහිටි උදවිය අපට තවත් ජීවත් වන්න තියෙන ආයුෂ කාලය කෙටි. ඒත් අපට වඩා දීර්ඝ කාලයක් මේ තරුණ පරපුරට ආයුෂ තිබෙනවා. ඔවුන්ගේ ජීවිතවලට බලපාන තීන්දුව తీරන ගන්නා වූ කේන්ද්‍ර ස්ථානවල ඔවුන්ට සාධාරණ නියෝජනත්වයක් තිබිය යුතුයි. අද ලෝකෙ දිහා බලන්න චිලිය බොරි ගේබ්‍රියල් ජනාධිපතිතුමා වයස අවුරුදු 36යි. කැනඩාව බලන්න ට්‍රූඩෝ අගමැතිවරයා වයස අවුරුදු 39 දී අගමැති බවට පත් වුණේ. සන්නා මරින් 37යි වයස ෆින්ලන්තයේ අගමැතිවරියාද. ලියෝ වන්දර්කා අගමැති වෙනවා අයර්ලන්තේ වයස අවුරුදු 38යි. ප්‍රංශයේ ඉමානුවෙල් මැක්‍රෝන් වයස 39යි ජනාධිපති වෙනවා. අපේ 18 ඡන්ද දෙන වෙලාවේ වඳුරන්ට දැලි පිහිදී දීම වගේ කියනවා. අද තමුන් නාසෙලා මම ඉදිරිපත් කරපු යෝජනා තුන පාර්ලිමේන්තුවේ සාධාරණ නියෝජනත්වයක් තරුණයන්ට ලබා දෙන්න, පළාත් සභාවේ ලබා දෙන්න. ඒ දෙකට නිර්දේශ ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට තමුන්නාසගේ මන්ත්‍රීවරයෙක් ලව්වා පළාත් පාලන වලට පමණක් යෝජනාවක් ඉදිරිපත් කළා. මගේ එක යෝජනාවත් එක්ක තමුන්නාස මේක ඉදිරිපත් කරනවා. මේ මොන මුලාවක්ද මේ කරන්නේ? මොන රැවටිල්ලක්ද මේ කරන්නේ? පාර්ලිමේන්තුව තුළ පමණක් නෙමෙයි අපේ දේශපාලන පක්ෂ තුළ පවා ඉහළට යන්නට මේ තරුණ පරම්පරාවට දොරට විවෘත කරන්නට කාලය ඇවිල්ලා තියෙනවා. තරුණයෝ අද අපේ ඒගොල්ලෝ මේ සමාජය දිහා ජීවිත දිහා බලන්නේ සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණ වලින් නෙවෙයි. Tamanṭama āvēnika vechcha vena drushti kōṇayakin ēgulu balanni. Oun ēgullō avicārayen hanamitikāra siddhānta wala mūla dharma wala pīṭla kaṭiyutu karanne nǣ. Oun samājē prasna walṭa aluth pilituru idiripat karanawa. Ounge adahas me wage kēndra sthāna wala mēsē matata gēṇṭa api dorotu viyurta kala yutuwa tibenawa. Avakāsha diye yutuwa tibenawa. Api kavuruth dannawa ada janatāwa tuḷa me palat me pālana kramaya gana me pārlimēntuwa gana මෙහි සිටින අපි ගැන පුද්ගලයෝ ගැන විශ්වාසය පිළිබඳ පරතරයක් ඇති වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. මේ තත්වය අපි කාගේත් හෘද සාක්ෂිය දන්නවා. මේ තරුණ කොටස් වලට මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ක්‍රියාකාරීව සහභාගී වන්නට අවකාශ ලබා දීම තුළින් මේ විශ්වාසය අපට ගොඩනගන්නට පුළුවන්. එකල යුතුය තිබෙනවා. ඒ අත්‍යවශ්‍යයි. ඒ තවදුරටත් ප්‍රමාද කළ යුතු නැහැ. ඒ යෝජනාවෙන් හලාදම මම ඉදිරිපත් කරපු යෝජනාවන් තුනෙන් පාර්ලිමේන්තු නියෝජනත්වය සහ පලා සබා නිර්දෝෂණය නියෝජනත්වය ලබාදීව පිළිබඳ යෝජනාවට නිර්දෝෂ ලබා නොදීමෙන් ආණ්ඩුව කරන්නේ බොළඳ වැඩක්, ආණ්ඩුව කරන්නේ ලාමක වැඩක්. මේ තරුණයන් සමග නැවතත් සාම්ප්‍රදායික සෙල්ලමේ යෙදෙන්නටයි මේ ලෑස්ති වෙන්නේ. අපි අපිවම රවටව ගන්න මිසක් මේ තරුණයන් මේවයින් රැවටෙන්නේ නැහැ. අපේ රට ප්‍රචණ්ඩ තරුණ කැරලි දෙයකට මුහුණ දුන්නු රටක්. පවතින ක්‍රමයේ අසාධාරණකම් සහ ඔවුන්ව මේ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රස්ථානවලින් ඈත් කර තිබීම නිසා ඒ තරුණ කොටස් බලලෝභී අන්තවාදී දේශපාලන න්‍යායපත්‍රවල ගොදුරු බවට පත්වෙලා මේ රටේ සිදුවෙච්ච ජීවිත හානිය ඛේදවාචකය මතක් කරගන්න කියලා ඉල්ලන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. අපි අවංක වෙමු, අපි සද්භාවයෙන් කටයුතු කරමු. තරුණ කොටස්වලට පාර්ලිමේන්තු පළාත් සභා ඇතුළු මේ පළ ආයතන සියල්ලෙම මේ නියෝජනත්වය ලබා දීම ප්‍රමාද කරන්න එපා, ඒ යෝජනාවල් හලන්න එපා, මේක පළාත් පාලන වලට සීමා කරන්න එපා. මේ ලැජ්ජා සහගත රැවටිල්ල කරන්න නැතුව, මේ ප්‍රෝඩාව කරන්න නැතුව අවංකව සද්භාවයෙන් වැඩ කරලා මේ තමන්ගේ අනාගතය තීන්දු කරන මේ ස්ථානවලට තමන්ට සාධාරණ නියෝජනත්වයක් ලබා දෙන්න, පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලටත් ඉඩ දෙන්න පුළුවන් විදිහට මේ යෝජනා තුනම එකවර මේ සභාව ඉදිරියේ තබන්න කටයුතු කරන්න කියලා පාණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් වාග්යුතු සියලු දෙනාගේ අවධානය යොමු කරමින් මම මගේ අදහස් පළ කිරීම මෙතකින් අවසන් කරගන්නවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරුමන්තුමා, ඔදලත මන්තුමා.
ස්තුති සභාපතිතුමනි, ගරු සභානායකතුමාගේ අවසරය ඇතිව ඉතාමත් පැහැදිලිව මේ අවස්ථාව ඉදිරිපත් කරන්න ඕනේ. ගරු ඉමිතියාස් බාකිර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණය වගේම මමත් එතුමා වගේම සත්භාවේ මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලට මේ සංශෝධනය සඳහා යොමු කිරීමක් කරලා තියෙනවා. ඒක පසුගිය අප්‍රේල් මාස තමයි මම සිද්ධ කරලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මම උත්තර දුන්නා. නමුත් මේ අවසාන වතාවට ඇවිල්ලා අපි දෙගොල්ලොම එකම සංහිඳියාවෙන් මේ 52 ඉදිරිපත් කරන අවස්ථාවෙත් එතුමා මේ ආකාරයෙන් මේ කාරණා දැක්වීම සම්බන්ධයෙන් මම තාමත් කනගාටුනවා. මොකද එතුමාට මම ගැඹුරින්ම ගෞරව කරනවා. මේ හැම වෙලාවෙම පැහැදිලිව කියන්න ඕනේ, අපි මේ ඉදිරිපත් කරපු පනත්වල එකඟතාවයක් තියෙන වෙලාවක අපි එහෙමනම් අපි එකතු වෙලා මේ අපිට ආසන්නම තියෙන මැතිවරණය මේක ක්‍රියාත්මක කරනවා. ඇත්තටම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි, මම ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව ඇත්ත. හැබැයි මේ පළාත් පාලන සංශෝධනය, මේ පළාත් පාලන පන්තරේ ගලාපු සංශෝධනය ගේන්න ඉතාම දුෂ්කර ක්‍රියාවක් වුණා. මම මේ සම්බන්ධයෙන් නෑ, ඔබතුමා කතා කරලා ඉවරයි. මම නෑ, මම කියන්නේ ඔබතුමා දෝෂ දර්ශනයට ලක් කරා. ආණ්ඩුවේ බලලත් කියලා එහෙම ප්‍රකාශ කරන්න එපා.
ගරු මන්ත්‍රීතුමා, අපි 12 මන්ත්‍රීන් පස්සේ ඔබතුමාට අවස්ථාවක්
නෑ. ඔබතුමා නම කරේ මේක අපි ඔක්කොම එකඟ වෙලා කරගමු. දැන් මේ වෙලාවේ ඔබතුමා එහෙම කතා කරන්න එපා, අසාධාරණයි.
ඉමිතියස් මන්ත්‍රීතුමා,
කතාවේ හරය මොකද්ද? මම කිව්වේ පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන මේ තුනේදිම මේ කේන්ද්‍රස්ථානවල තරුණ හඬට සාධාරණ යෝජනාත්මක ලබා දීම, ඒ යෝජනා දෙක හරලා මේක විතරක් ගැනීම වැරදියි කියන එකයි. මේ තුනම එකට ගන්න, ඒකයි මගේ ඉල්ලීම.
ඔබතුමාගේ හරය ඒක වෙන පුළුවන්. නමුත් ඔබතුමා ඇඟිලි දික් කිරීම තුළ මට අගතියක් වෙන නිසා මට අදහස් දක්වන්න ඉඩ දෙන්න. මේක කාගේවත් මේ ආණ්ඩුවේ ප්‍රයෝගයක් කියන කාරණේ වැරදි. ඔබතුමාලා විපක්ෂයෙන් ගෙනාවාම ඒවා අනගිබවණීය රටට අවශ්‍ය යෝජනා, ආණ්ඩුවෙන් ගෙනාවොත් ඒක ප්‍රයෝගකාරී වෙනවා. ඒ නිසා මට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලබා දෙන්න වෙලාවක් පැහැදිලිවම පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඒක ආණ්ඩුකම අවස්ථා සංශෝධනයක් ගේන්න ඕන කාරණයක්. හැබැයි ඒ දෙකට කලව කල් තියෙනවා. හැබැයි අපිට මේක සුදුසුම අවස්ථාව. දැන් මම අද දිනේ ඔබතුමාගේ මගේ දෙකම 52 ඉදිරිපත් වෙනවා.
මම
අද දිනේ මම ලිපියක් මගින් නැවත කතාලාගේ තුමාගේ ඉල්ල තිනවා මේ ඉදිරිපත් කරන මේ සම්බන්ධයෙන් අද දිනේ සිද්ධ වෙන්නේ මේක ස්ථාවර කාරක සභාවට යොමු කරනවා. මේ විවස්ථාදායක කාරක සභා පාර්ලිමේන්තු විවස්ථාදායක කාරක සභාවට මම ගරු කතානායකතුමාගේ ඉල්ලීමක් කරලා තියෙනවා. මේක හදිසි 50 කඩුම්බතක් ලෙස සලකලා මේක හෙට දිනේම කාරක සභාව කැඳවලා හෙට ඊළඟ දිනේදී මේක සම්මත කරලා මේ කාරක සභාවේ අනුමැතිය අරගෙන අනිත් දිනේදී අපි මේක සම්මත කරගමු. එතකොට ආණ්ඩුවේද විපක්ෂිත කියන කාරණාවක් නැහැ. එතකොට අපිට බලා ගන්න පුළුවන් රටට ඇත්තටම විපක්ෂය සත්භාවයෙන්ද මේ තරුණ වෙනුවෙන් කිපුල් කඳුළු හෙලන්නේ නැත්නම් අපි මේ සත්භාවයෙන්ද කතා කරන්න කියලා. දැන් තමුන්නාන්සේ අවසාන මොහොතෙත් මේ කාරණේ කියනවා. හැබැයි අපි බලනවා මේ කාරක සභා අවස්ථාවේ තමුන්නාන්සේලාගේ සමාජිකයෝ නම් කළා, අනිත් දිනේදී කාරක සභාවට යොමු කරලා අපිට ඊට පස්සේ 20 වෙනිදාට මේක කියවලා මේක සම්මත කරන්න පුළුවන් ඉතින්. ඒ නිසා තරුණ නියෝජනය සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරිපත් කරපු සංශෝධනත් මම ගරු කරනවා. හැබැයි ඔබතුමාට අයිතියක් නැහැ මේක මේ ආණ්ඩුවේ ප්‍රයෝගකාරී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට මාව හඳුන්වන්න. මොකද මමත් තරුණයෙක් හැටියට මේක සත්භාවයෙන් ඉදිරිපත් කරමු දෙයක්.
අවසන් කරනවා තෝ මොම ඉස්සුදී ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා.
මන්ත්‍රීතුමනි,
ඉතාමත්ම වැදගත් යෝජනා දෙකක් මේ සාකච්ඡාවට ගන්න. මේක අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරගත යුතු නෑ ගරු මන්ත්‍රීතුමා. මිතිහාස් මන්ත්‍රීතුමාට අපි ගරු කරන කෙනෙක්. ඒ වගේම දොළොවත් මන්ත්‍රීතුමාත් මේ යෝජනාවගෙන තරුණයන්ට සාධාරණ අවස්ථාවක් තීරණ ගැනීම ස්ථානවල ලබා දෙන්න කියන කාරණාව තීරණය කරගෙන මේ පළාත් පාලන ආයතන වලට තරුණ නියෝජනය පහුගිය කාලේ තිබුණා. නමුත් පහුගිය යහපාලන රජයේ කාලේ මේ තරුණ නියෝජනය අයින් කරලා කාන්තා නියෝජනයක් ඇති කරපු නිසාත් මේ විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාව මේකට ඇතුල් වෙන නිසාත් මේ නැවත වතාවක් මේ තරුණ නියෝජිතයට අවස්ථාව දෙන්න ඕන හින්දා තමයි මේ යෝජනාව ගේන්නේ. මේකේ මේ පළාත් පාලන ආයතන නෙමෙයි මම කියන්නේ පාර්ලිමේන්තු පළාත් සභාව හැම එකටම මේ තරුණ නියෝජනයේට අවස්ථාව ලබා දෙන්න ඕනි කියන කාරණාව තුල ඉඳගෙන ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ වෙලාවේදී සියලු දෙනා එකහු වෙලා ඉතා ඉක්මනින් මේක සම්මත කළ පුළුවන් නම් මේ මැතිවරණයේ ඉඳන්ම මේක පාවිච්චි කරන්න කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියන මතය තමයි මගේ නම් තියෙන්නේ.
මේ සභාතුමාගේ දැනගන්න කැමති පාර්ලිමේන්තු සහ පළාත් සභා පිළිබඳව ඉදිරිපත් කරපු පෞද්ගලික මන්ත්‍රී නියෝජනාවට අමාත්‍යාංශ නිර්දේශය දීලා නැහැ. දීලා තියෙන්නේ පළාත් පාලනයකට විතරයි. ඉතින් ඒ හින්දා ඒක වහාම ලබා දෙන්න ඔබතුමා කටයුතු කරන්න කියලා මම කාර්යනිකව ඉල්ලා සිටිනවා.
ඒක පළාත් පාලනයට විතරක් නෙමේ විද්‍යාස් මන්ත්‍රීතුමා, මේක පාර්ලිමේන්තු පළාත් සභා සියලු දේවල් වලට ඇතුළත් වෙන්න ඕනේ. ඒක
අපිට
මේ මැතිවරණය ඕන නම් මේක ඉදම්ම කරන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියි කරාමත්තුමා.
මම වැටිවන්නේ කල් දැමීම පිළිබඳ චෝදනාවක් කරනවා නෙමෙයි. මම කියන්නේ එක යෝජනා, මම එක්වර ඉදිරිපත් කරපු යෝජනා තුනෙන් එකකට පමණයි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. අනිත් දෙකට නිර්දේශ ලබා දීලා නැහැ. ඒ දෙකත් වහාම ලබා දෙන්න කටයුතු කරන්න
කරුණාකරලා. ඊළඟට යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු යෝජනාංක 1 සභාව එකඟද? යෝජනාංක 2 සභාව එකඟද? යෝජනාංක 3 සභාව එකඟද? යෝජනාංක 4 පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන 50 කෙටුම්පත දෙවනවර කියවීම. ගරු සභානායකතුමා,
දෙවනවර කිය යුතුයි යෝජනා කරගෙන.
සභාව එකඟද?
ආයි.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. යෝජනාංක 5 පළාත් පාලන ආයතන ඡන්ද නියමිතීම සංශෝධන 50 කෙටුම් පෙර දෙවනවර කියවීම. කරු සභානායකතුමා,
ඔව් දෙවනවර කියවීමට මම යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
50 කෙටුම් පෙර ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. සභාව කල් තැබීම.
ගරු මුලාසන ඌඩ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු 2023 ජනවාරි මාස 18 වෙනි බදාදා දින පෙරවරු 9 ක දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
සභාව කල් තබන අවස්ථා යෝජනාව ජිබරමන් මන්ත්‍රමානේ හෙට දින පෙරවරු 9:30 ක සභාව කල් තබනු ලැබේ.